ஆண்டபர் ஸ்ரீதரன் ப்ளீஸ்
கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இன்றைய இந்த சர்வதேச நாணய நிதியத்தினுடைய ஒப்பந்தம் தொடர்பிலான இந்த விவாதத்தின் பொழுது நான் கடந்த 2023-4-22 நெடுந்தீவு மண்ணிலே நடைபெற்ற ஒரு பாரிய மனித படுகொலை பற்றிய விவரத்தையும் நான் இந்த இடத்திலே பதிவு செய்ய விரும்புகிறேன். மிக முக்கியமாக 5 வயோதிபர்கள், திருமதி நாகசுந்தரி கார்த்திகேசு 83 வயசு, இவரது கணவர் குமுதினி படகில் வைத்து கடற்படையினரால் வெட்டி படுகொலை செய்யப்பட்டவர், திருமதி திரு நாகநாதி பாலசிங்கம் 82 வயசு, திருமதி கண்மணி பிள்ளை பாலசிங்கம் 76 வயசு, இவர்கள் இரண்டு பேரும் கணவன் மனைவி, திருமதி நாகரத்தினம் வீலாயுத பிள்ளை 78 வயது, திரு சுப்பிரமணியம் மகாதேவா 74 வயது. இந்த நான்கு பேரும் ஒரு நபரால் கடற்படையினுடைய முகாம் இருக்கின்ற அருகோடு வைத்து இவர்கள் வெட்டி படுகொலை செய்யப்பட்டிருக்கிறார்கள். அதே நேரம் 100 வயதை எட்டிய மூதாட்டி திருமதி பூரணம் கனகர் அவர்கள் படுகாயத்தோடு அவர் வைத்தியசாலையிலே அனுமதிக்கப்பட்டிருக்கிறார். இங்கே கடற்படை முகாம் இருக்கிறது, அதன் அருகோடு நெடுந்தீவு மண்ணிலே யாரும் பார்க்க முடியாத ஒரு பிரதேசத்திலே, உடனடி நடவடிக்கை எடுக்க முடியாத பிரதேசத்தில் மிக மோசமாக இவர்கள் படுகொலை செய்யப்பட்டிருக்கிறார்கள். இந்த ஆண்டிலே நடந்த மிகப்பெரிய ஒரு கொலை, இது நியாயமாக நீதியான முறையில் விசாரிக்கப்பட வேண்டும். இதிலே உள்ள கடற்படை ராணுவத்திற்குள்ள தொடர்புகளும் ஆராயப்பட வேண்டும். மிக முக்கியமாக இந்த நாட்டிலே தமிழர்களுக்கு பாதுகாப்பு இல்லை என்பதைத்தான் இந்த விடயமும் குறிப்பிடுவதாக நான் இந்த இடத்திலே கருதுகிறேன். இத்தோடு கிளிநொச்சி மாவட்டத்தினுடைய கௌதாரிமுனை என்கிற கிராமத்திலே இருக்கின்ற மண்ணை அகழ்வதற்காக அஜித் தென்னக்கோன் என்பவருக்கு வடக்கு மாகாண ஆளுநர் ஜீவன் தியாகராஜா அவர்கள் விசேடமான உத்தரவின் பேரிலே நீதிமன்றத்திலே வழக்கு தாக்கல் செய்யப்பட்டு அந்த மண்ணை அள்ளக்கூடாதென்ற கட்டளை இருக்கும் வரை இன்னும் தீர்ப்பு வழங்கப்படாத நிலையில் வடக்கு மாகாண ஆளுநர் ஜீவன் தியாகராஜா அவர்கள் பூநகரி பிரதேச செயலாளரை வைத்து அவருக்கூடாக அந்த மண்ணை அள்ளுவதற்கான, அள்ளி விற்பனை செய்வதற்கான முயற்சிகளில் ஈடுபட்டிருக்கிறார். இது இந்த உயர்ந்த சபையினூடாக இந்த விடயத்தையும் பதிவு செய்கிறேன். மிக முக்கியமாக ஜீவன் தியாகராஜா அவர்களுடைய நிதி நடவடிக்கைகள், அவர் செய்கின்ற ஊழல் நடவடிக்கைகள், அரச நடவடிக்கைகளில் துஷ்பிரயோகங்கள் தொடர்பாகவும் இந்த உயர்ந்த சபை கவனம் கொள்ள வேண்டும் என்றும் நான் பதிவு செய்கின்றேன். மிக முக்கியமான இன்றைய விவாதம் IMF தொடர்பானது, சர்வதேச நாணய நிதியம் தொடர்பானது. இந்த சர்வதேச நாணய நிதியத்தின் ஊடாக நான் நினைக்கிறேன் இங்கே இரண்டு பொழிப்புகள் தரப்பட்டிருக்கிறது. ஒன்று, அவர்கள் குறிப்பாக நிறைவேற்றப்பட்ட பொழிப்பு என்ற ஒரு தொகுதியையும் சர்வதேச நாணய நிதியம் என்கிற ஒரு பகுதியையும் இன்றைய தினம் இந்த மேசையிலே வைத்திருக்கிறார்கள். இந்த நாட்டிலே ஒரு ஒப்பந்தம் செய்யப்படுவதற்கு முதல் இவ்வாறு ஒரு எக்ரிமெண்ட் இருக்கிறது அல்லது ஒப்பந்தம் செய்யப்பட்டிருக்கிறது. அந்த ஒப்பந்தத்தின் அடிப்படையிலே நாங்கள் முதல்ல இது பற்றி இந்த பாராளுமன்றம் விவாதித்திருந்தால் இந்த விடயங்களிலே என்ன நன்மைகள் தீமைகள் சரிகள் பிழைகள் இங்கே தெரியக்கூடியதாக இருந்திருக்கும். ஆனால் இங்கே இந்த விவாதம் இன்று ஆரம்பிக்கப்படுகிற பொழுதுதான் எங்களுடைய மேசைக்கு இந்த பொழிப்புகள் தரப்பட்டிருக்கிறது. ஆகவே கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இது ஒரு விழமாற்றுகின்ற வித்தை. ஏற்கனவே சர்வதேச நாணய நிதியத்தோடு இலங்கை தான் செய்ய வேண்டிய அனைத்து விடயங்களையும் கையாண்டிருக்கிறது. அவர்கள் காசு பெற வேண்டிய வசதிகளை கையாண்டிருக்கிறார்கள். மக்களை ஏமாற்றக்கூடிய விதத்திலே இந்த ஒப்பந்தத்திலே அவர்கள் செய்யக்கூடிய அனைத்து விடயங்களும் கையாளப்பட்டிருக்கிறது. மிக முக்கியமாக இலங்கையிலே ஒரு மிக பாரிய அளவான பிரச்சனை தமிழர்கள் தமிழ் தேசிய இனத்திற்கும் சிங்கள தேசிய இனத்திற்கும் இந்த மண்ணிலே ஒரு பாரிய அளவில் இந்த இனப்பிரச்சனை புரையோடி போயிருக்கிறது. இந்த பிரச்சனையை தீர்ப்பதற்காக இந்த நாட்டிலே சர்வதேச சமூகம் இதுவரை செலுத்திய அக்கறை போதாது அல்லது அவர்கள் சரியான அழுத்தத்தை கொடுக்கவில்லை என்பதைத்தான் நாங்கள் பல தடவைகள் பதிவு செய்திருக்கிறோம். நான் IMF-னுடைய சர்வதேச நாணய நிதியத்தினுடைய இலங்கைக்கான பதிவிட பிரதிநிதி, சர்வதேச நாணய நிதியத்தினுடைய தலைவர் பணிப்பாளர் உட்பட எல்லாருக்குமே நான் உயர்ந்த சபையினூடாக ஒரு பகிரங்கமான வேண்டுகோளை விடுக்கிறேன். ஒரு பாதிக்கப்பட்ட இனத்தின் சார்பாக, ஒரு அழிக்கப்பட்ட இனத்தின் சார்பாக, நாங்கள் காணாமல் ஆக்கப்பட்டவர்கள் இன்றும் வலிந்து காணாமல் ஆக்கப்பட்டவர்களாகவே இருக்க, பயங்கரவாத தடை சட்டம் இந்த நாட்டில் நீக்கப்படாமல் இருக்க, எங்களுடைய நிலங்கள் இப்பொழுதும் பௌத்த சிங்கள ஆக்கிரமிப்பாளர்களால் தொடர்ந்தும் ஆக்கிரமிக்கப்பட்டுக் கொண்டிருக்க, தமிழ் தேசிய இனம் இங்கு அழிக்கப்பட்டுக் கொண்டிருக்கிற சூழலில் சர்வதேச நாணய நிதியம் இந்த நாட்டுக்கு உதவி வழங்குகிறது என்ற செய்தியைத்தான் நாங்கள் பார்க்கிறோம். இந்த நாட்டிலே ஒரு இனம் அழிக்கப்பட்டுக் கொண்டிருக்கிறது, அந்த இனத்தினுடைய வாழ்க்கை தொலைக்கப்பட்டுக் கொண்டிருக்கிறது. இந்த சூழலில் சர்வதேச நாணய நிதியம் வழங்குகின்ற கடனூடாக திரும்பவும் இலங்கை தன்னை கட்டி அமைத்துக் கொண்டு, தன்னை தகவமைத்துக் கொண்டு, பொருளாதார ரீதியாக தன்னை வலுப்படுத்திக் கொண்டு மீண்டும் ஒரு யுத்தத்துக்கு தயாராகி இந்த இனத்தை அழிக்க முற்படும் என்பதை நாங்கள் இந்த இடத்துல தெரிவிக்க விரும்புகிறோம். ஏன் அப்படி நடக்காது என்பதற்கு என்ன உத்தரவாதம்? கடந்த காலங்களில் கூட ஏன் இலங்கைக்கு இவ்வளவு கடன் வந்தது? ஏன் இலங்கை இவ்வளவு கடனாளியாக மாறியது? இலங்கையினுடைய பொருளாதாரத்திலே ஒரு பெரிய யுத்தத்தை கடன் வாங்கித்தான் இலங்கை நடாத்தியது. தமிழர்கள் மீது, இங்கே வாழுகின்ற தன்னுடைய குடிமக்கள் மீது சிங்கள இனம், அதிலும் சிங்கள அரசியல்வாதிகள் தங்களுடைய அரசியல் இருப்புக்காக ஒரு பெரிய யுத்தத்தை நடத்தினார்கள். 2009 வரை இந்த மண்ணிலே ஒரு பாரிய இனப்படுகொலையை செய்தார்கள். அவ்வாறானவர்களை காப்பாற்றுகின்ற வகையில் தான் சர்வதேச நாணய நிதியம் இன்று தன்னுடைய நடவடிக்கைகளை ஆரம்பித்திருக்கிறது என்பதுதான் வெளிப்படையாக தெரிகிறது. ஆகவே சர்வதேச நாணய நிதியம் தன்னுடைய இந்த நிபந்தனைகளில் அல்லது அவர்கள் கொண்டுவரப்பட்ட விடயங்களில் ஏதாவது இந்த நாட்டில் இருக்கின்ற இனப்பிரச்சனை தொடர்பில் அல்லது அரசியல் பிரச்சனை தொடர்பில் அவர்களால் என்ன செய்ய முடிந்தது, அவர்களால் என்ன சொல்ல முடிந்தது, மீண்டும் ஒரு யுத்தத்துக்கு சர்வதேச நாணய நிதியம் நிதி வழங்குகிறதா? கடந்த காலங்களிலும் நாடுகள், அமெரிக்கா, ஐரோப்பிய நாடுகள், ஏனைய பல நாடுகள், சீனா, கியூபா போன்ற நாடுகள் இந்தியா உட்பட இலங்கையை யுத்தம் நடத்துவதற்காக நிதி வழங்கினார்கள், யுத்தத்தை நடத்தினார்கள். அது யார் மீது நடத்தினார்கள்? இந்த நாட்டினுடைய குடிமக்கள் மீது, சகோதர இனத்தின் மீது மிகப்பெரிய ஒரு இனப்படுகொலையை இந்த நாடு செய்தது. அப்பொழுது கண்மூடியிருந்த சர்வதேச நாணய நிதியம் அல்லது இந்த சர்வதேச நாடுகள் இப்பொழுது அதை இலங்கையினுடைய பொருளாதாரத்தை மீட்கிறோம் என்கிறார்கள். எனக்கு முன்னர் பேசிய அமைச்சர் பந்துல குணவர்தன் அவர்கள் கூட சொன்னார், கௌரவ தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, அவர் சொன்னார், இங்கே இந்த நாட்டில் இருப்பது அரசியல் பிரச்சனை அல்ல, இது ஒரு பொருளாதார பிரச்சனை என்கிறார். இந்த நாட்டிலே 80 வருஷம் தமிழர்கள் கொல்லப்பட்டார்கள், கொலை செய்யப்பட்டார்கள், காணாமலாக்கப்பட்டார்கள், நிலங்கள் பறிக்கப்பட்டார்கள், அநாதரவாக அகதிகளாக ஆக்கப்பட்டார்கள், வெளிநாடுகளுக்கு ஓட வைக்கப்பட்டார்கள். இன்றும் உள்நாட்டிலே அவர்கள் அகதிகளாக இருக்கிறார்கள், இந்த நாட்டுக்குள்ளே அகதிகளாக இருக்கிறார்கள். அவருடைய சொந்த நிலங்களை இராணுவம் வைத்திருக்கிறது. இந்த நிலையில் அவர் சொல்லுகிறார் இது ஒரு பொருளாதார பிரச்சனை என்று. அவருடைய கண்களுக்கு அவர் என்ன பொருளாதாரம் படித்திருக்கிறார்? அவர் புத்தகத்தில் படித்தாரா, கண்ணாடியில் படித்தாரா, அல்லது முகத்தை பார்த்து படித்தாரா என்று எனக்கு தெரியவில்லை. நாங்கள் எரிகிற வீட்டில் கொல்லி புடுங்குற இனம் அல்ல. நாங்கள் அந்த வீடு எரிகிற பொழுது கொல்லி புடுங்கியது லாபம் என்று ஓடுகிற ஒரு இனம் அல்ல தமிழினம். நீங்கள் வறுமைப்படுகிற பொழுது, இலங்கை பொருளாதாரத்திலே வீழ்ந்திருக்கிற பொழுது, இலங்கையின் பொருளாதாரம் வளர்க்கப்பட வேண்டும், கட்டி வளர்க்கப்பட வேண்டும் என்பதில் நாங்களும் பங்காளிகளாக இருக்க விரும்புகிறோம். நாங்கள் அந்த இடத்திலே இருந்து தள்ளி நிற்க நாங்கள் விரும்பவில்லை. ஆனால் இந்த நாட்டில் இருக்கின்ற பாரிய பிரச்சனை, அடிப்படை பிரச்சனை, பொருளாதார பிரச்சனை, ஏன் இந்த நாட்டில் இருக்கின்ற அரசியல் பிரச்சனை, அதை பொருளாதாரத்தோடு ஒப்பிட்டு மறைக்க ஏன் முயற்சிக்கிறீர்கள்? இங்கே இருக்கின்ற மக்களுடைய அரசியல் பிரச்சனைக்கான தீர்வு என்ன, அதை அடிப்படையிலே நான் கேட்கிறேன். இந்த முறை 2023 வரவு செலவு திட்டத்தில் கூட இந்த அரசாங்கம் மொத்த வரவு செலவு திட்டத்தில் 20% பாதுகாப்பு கண்டு ஒதுக்கி இருக்கிறது. ஆகவே சர்வதேச நாணய நிதியத்தினுடைய கண்களில் என்ன தெரிகிறது? பாதுகாப்புக்கு 20% ஒதுக்கப்பட்டு மிகுதி 80% தான் 4% கல்விக்கு, 3% சுகாதாரத்திற்கு என்று ஒரு குறைந்தளவான வீதங்களை மட்டும் மிக முக்கியமான துறைகளுக்கு ஒதுக்கி இருக்கிற இந்த
சூழல்.
ஆகவே கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களே, இந்த நாட்டில் இருக்கின்ற படைகள் குறைக்கப்பட்டிருக்கிறதா? இந்த நாட்டில் இருக்கின்ற படைகளின் எண்ணிக்கையை குறைத்திருக்கிறார்களா? படைகள் பிடித்திருக்கிற காணிகளை விட்டிருந்தால் கூட இன்று தமிழர்கள் தங்களுடைய உழைப்புகளை பார்த்திருப்பார்கள். ஆனால் அது கூட இந்த நாட்டில் தடுக்கப்பட்டிருக்கிறது. ஆனால் இங்கே இந்த நாட்டினுடைய அடிப்படைகள், இனவாதம் தான் அவருடைய மிக முக்கியமான கருப்பொருளாக இருக்கிறது. கௌரவ தலைமை தாங்கும் உறுப்பினர்களை நான் ஒன்றை பதிவு செய்ய விரும்புகிறேன். நேற்று கூட இந்த இடத்திலே இந்த நாட்டினுடைய உயர்ந்த அமைச்சர்கள் சபையினுடைய அமைச்சராக இருக்கிற மனுஷ நாணயக்கார அவர்கள் கூட நேற்றைய தினம் இங்கு பேசி எங்களுடைய கௌரவ உறுப்பினர் சாணக்கியன் அவர்கள், நீங்கள் பேசுகிற பொழுது சொன்னார், நீங்க ஒரு புலி என்று சொன்னார். அந்த இனவாத சிந்தனை, அந்த புலி என்று சொல்லுகிற சிந்தனை அவருடைய மனதில் இருக்கிறது என்றால் அவர்கள் இப்பொழுதும் எப்படி பார்க்கிறார்கள்? பயங்கரவாதமாக பார்க்கிறார்கள் இந்த நாட்டை, தமிழர்களை பயங்கரவாதிகளாக பார்க்கிறார்கள். இந்த நாட்டில் இருக்கின்ற அடிப்படை பிரச்சனைகளை தீர்க்க தயாராக இல்லை என்பதைத்தான் அவருடைய மனநிலை காட்டுகிறது. ஆகவே சர்வதேச நாணய நிதியத்திடமும் அதனுடைய தலைவர், அதனுடைய ஆளுநர், அதனுடைய இலங்கைக்கான கண்ட்ரி கோஆர்டினேட்டரிடம் நான் கேட்கிறேன், இங்கே இருக்கின்ற இனவாதம் மாறவில்லை, இங்கே இருக்கின்ற இனவாத சிந்தனைகள் தீரவில்லை, தமிழர்களுடைய அடிப்படை பிரச்சனைகளுக்கான எந்த எல்லைகளும் இல்லை. ஆகவே நீங்கள் IMF வழங்குகிற கடன், சர்வதேச நாணய நிதியம் வழங்குகின்ற கடன் என்பது மீண்டும் இந்த நாட்டிலே தமிழர்கள் மீது அவருடைய நிலங்களை பறித்து, அவருடைய உயிர்களை பறித்து, அவர்களுடைய அவருடைய வாழ்வுரிமையை பறித்து, தமிழ் தேசிய இனம் ஒன்று இல்லாமல் செய்வதற்கான அடிப்படைகள் மேற்கொள்ளப்படுகிறது. அதிலே ஒன்றுதான், இரண்டு மடுவுக்கு தெற்கு பகுதியிலே கிட்டத்தட்ட 8000 ஏக்கர் காணிகளையும், யாழ்ப்பாணத்தினுடைய வடமராட்சி கிழக்கிலே கட்டைக்காடு வெத்திலக்கணி பகுதியிலே 700 ஏக்கர் காணிகளையும் சீனாவுக்கு வழங்குவதற்கு இந்த நாடு தயாராகி வருகிறது. நான் இதனுடைய அடுத்த விரிவாக்கங்களை சபையிலே நான் சமர்ப்பிப்பதற்கு தயாராக இருக்கிறேன். ஆனால் இதை பதிவு செய்கிறேன், இந்த நாட்டிலே தமிழர் பிரதேசங்களை கபலீகரம் செய்து அவர்களை இந்த நாட்டில் இல்லாமல் செய்வதில் இந்த நாடு மிக முக்கியமான பாத்திரத்தை வழங்குகிறது. அதற்கு இந்த சர்வதேச நாணய நிதியம் உடந்தையாக இருக்க போகிறதா என்ற கேள்வியோடு அவர்கள் தங்களை சுதாகரித்து தமிழர்களுடைய இனப்பிரச்சனையை சரியாக கருத்தில் எடுத்து ஒரு நீதியான வழியில் இந்த கடன் மட்டுமல்ல தீர்வும் பெற வேண்டும் என்பதை வலியுறுத்தி நிறைவு செய்கின்றேன்.
நன்றி. Honorable Nalin Fernando, you have 20 minutes.
மூலாசுர கரு மந்திரித்துமணி, IMF எககதா பிலிபந்த விவாதே சிதுகர்ண அவஸ்தாவே மம் பிரதமேம் கமதி அப்பி IMF மே வெடப்பிலட் கிஹில்லா ஏசந்தா அப்பி இல்லும் கரலா ஏ இல்லும் கரண அவஸ்தாவேதி அப்பி ஏ இல்லீமதி அப்பி சாராம்சியாக் வசேன் அப்பி இல்லுபு இல்லீமே அப்பி எக்கத்தனக இல்லன එහෙම නැත්නම් තියෙන தத்துவ පැහැදිලි කරන තරක් අපි කියන්නේ ඒක මම සිංහල පිටපතේ විදිහට කියන්නම්. ශ්‍රී ලංකාවේ ආර්ථිකය මේ වෙනුවිට ගැඹුරු අවපාතයක පවතින අතර දැඩි මූල්‍ය සුවරි සැබැදියාව මත මූල්‍ය ස්ථාවරත්වය අවදානමකට ලක්ව ඇත. ආහාර හා බලශක්ති හිගෙන් ජනතාව පීඩා විඳීම ගැඹුරුන් කිදා බැසගත් මහජන අපෘත්තිමත් තීව්‍ර කිරීමට හේතු වී ඇති අතර එමගින් අවදානම් ගත දේශපාලන හා සමාජික පරිසරයක් නිර්මාණය කර ඇත. තුර අපි මේ සටහන දිහා බලපුවම අපිට තේරෙනවා දැන් අපි මේ වෙලාවේ හිටපු තත්ත්වය සහ අද අපි මේ යම් කාලයක් මේ IMF එකත් එක්ක ගනුදුනු කරන්න ගත්තට පස්සේ අපි අද ඇවිල්ලා තියෙන තත්ත්වය ගැන මට පොඩි පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙනවා. එතකොට මෙතනදී අපි පැහැදිලිව කියන්නේ මේ රටේ අවශ්‍ය කරන බලශක්තිය ලබා ගන්න එහෙම නැත්නම් මේ බලශක්ති අර්බුදයකට අපි මුණ පාලා තියෙනවා. මේ බලශක්ති අර්බුදයට මුණ පාන්න අපිට සිදු වුණේ අපේ රටට අවශ්‍ය කරන බලශක්තිය එහෙම නැත්නම් ඉන්ධන ලබා ගැනීමට තියෙන ඩොලර් හිඟතාවේ එහෙම නැත්නම් ඩොලර් අපේ රටට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය නැතිවීම. ඒ වගේම මෙතන සඳහන් කරනවා ආහාර පිළිබඳ විශාල අර්බුදයක් තියෙනවා. මේකේ අවසාන පිළිපදයේ ප්‍රතිඵලය තමයි රටේ ජනතාවට අවශ්‍ය කරන ආහාර ටික නැති වී යාම. එතකොට ඒ නැති වී යාම තුලටත් අපිට විශේෂයෙන් බලපාන්නේ දේශීය නිෂ්පාදනය කරන ආහාරවලට අමතරව අපි පිටරටින් ආනයනය කරලා ලබා ගන්න ආහාරවලට අවශ්‍ය කරන මුදල් ප්‍රමාණය නැතිවීම තුල මේ රටේ ජනතාවට තියෙන ආහාර ලබා ගන්න තියෙන හැකියාව නැති වෙලා මේ රට එහෙම නැත්නම් සාගතයක් බවට පත් වෙයි. මේ රටේ විශාල ජනතාවට විශාල ප්‍රශ්නයක් වෙයි කියන අවදානම තමයි මේ කරුණු දෙකෙන් පැහැදිලිව ඉදිරිපත් කළා තියෙන්නේ. මේ තියෙන තත්ත්වය තුළ රටේ ජනතාවට තියෙන අතෘප්තිමත් භාවය තුලින් සමාජීය හා දේශපාලන බලපෑමක් සිදු වෙලා රට අස්ථාවර වීමක් සම්බන්ධව තමයි අපි මේදී කරුණු පැහැදිලි කරලා තියෙන්නේ. ඒතොර අපි මේ වගේ රටක් මේ වගේ තියෙන තත්ත්වයක ඉඳලා අද අපි විශේෂයෙන්ම අපි මේ කරුණා තුන ගත්තොත් අපි ලේසියා තමයි අපිට අවශ්‍ය වුණා මේ සඳහා දේශපාලන නායකත්වයක් අවශ්‍ය වෙනවා. රටට මේ සඳහා විසඳුමක් ලැබෙන දේශපාලන නායකත්වයක් ලැබලා දීලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා සහ නව කැබිනට් මණ්ඩලයක් සහ නව ආණ්ඩුවක් අපි ආරම්භ කරලා මේ සඳහා විසඳුම් දෙන වැඩපිළිවෙළ අපි ආරම්භ කෙරුවා. ඒතර අපි පළවෙනි දේ තමයි අපි දේශපාලන ස්ථාවරභාවය අපි ඇති කරගත්තා. දෙවනුව තමයි අපි IMF වැඩපිළිවෙළට එක්ක සම්බන්ධ වෙන්න තීන්දුව කරලා IMF වැඩසටහන ආරම්භ කරන්න අපි කටයුතු කිරීම තුලින් අපේ රටට අවශ්‍ය කරන බලශක්ති ලබා ගන්න තියෙන මුදල් ටික ඩොලර් ටික කලමනාකරණය කරලා අපි බලශක්ති අර්බුදය අපි විසඳ ගන්න අපිට හැකියාව ලැබුණා. ඒ වගේම තමයි ආහාර නිෂ්පාදනයේ මේ රටේ හදන ගමන් අපි අවුරුදු දෙකක් විතර අපි ගෙනිච්ච පොහොර ප්‍රතිපත්තියේ තියෙන පළ විපාක විඳින ගොවි ජනතාවක් ඉන්න රටක නැවත අපි හැකි ඉක්මනින් පොහොර ටික ලබා දීලා නැවත කෘෂිකර්මාන්තයේ පණගස්සලා ඒ අපේ කෘෂිකර්මාන්තයේ නැවත අපේ පරණ තත්ත්වෙම යථා තත්ත්වෙට අපිට පත් කරගෙන දේශීය වශයෙන් නිෂ්පාදනය කරන ආහාර වෙළඳ පොළතුළට ගේන්න අපි කටයුතු කරනවා. ඊට අමතරව අපිට පිටරටින් ගේන ආහාර ටිකට අවශ්‍ය කරන ඩොලර් ප්‍රමාණය හොයාගෙන එහෙම නැත්නම් ඩොලර් නැති වෙන වෙලාවක අපි විවිධ ක්‍රම මේ රටේ අනුන්ව දීලා විශේෂයෙන්ම ඕපන් account එහෙම නැත්නම් විවෘත ගැනීම තුලින් රටට අවශ්‍ය කරන ආහාර ටික ගෙනලා රටේ ජනතාවට තියෙන බිය ආහාර ප්‍රශ්නේ අපි අයින් කරලා දැම්මා. ඒ නිසා අපි මේ ගැන කතා කරද්දී විශේෂයෙන්ම අපි අර කියන මූලික කරුණු ටික මේ වෙනකොට අපේ තියෙන ප්‍රශ්න වලින් අපි අයින් කරගන්න පුළුවන් තත්යකට අපි අද වෙද්දී කටයුතු කරලා තියෙනවා. ඒ වගේම තමයි දැන් අපි මේ IMF වැඩසටහනදී අපිට මූලිකව අපි කරුණු කීපයක් ගැන අවධානය යොමු කරනවා. පළවෙනියෙන්ම අපිට අවශ්‍ය වෙනවා අපිට ආදායම් මත පදනම් වූ රාජ්‍ය මූල ඒකාබද්ධ කිරීමක්. ඒ කියන්නේ අපිට මේ රටේ තියෙන මූල්‍ය ප්‍රතිපත්තියක් ගැන අපිට නිවැරදි වැටහීමකින් නිවැරදි ප්‍රතිපත්තියක් එක්ක අපිට මේක යන්න ඕන. විශේෂයෙන්ම IMF ගේ වැඩපිළිවෙල මේක කියද්දී අපිට කිව්වේ අපි පෞගිය කාලය තුල අවුරුදු ගණනාවක් තුල අපිට මූල්‍ය ප්‍රතිපත්තිය තිබ්බ අපි වැරදිගත්තු තීන්දු අපේ ආර්ථිකය කඩාවැටීමට හේතු වුණයි කියන එක අපි වගේම ලෝක සංවිධාන වගේම ලෝකෙම දැනගත්තා. විශේෂයෙන්ම අපි ගත්තු තීන්දු තමයි අපිට අපි ලබාගත්තු ආදායම එහෙම නැත්නම් බදු වශයෙන් අපි ලබාගත්තු ආදායම් අපි අඩු කරගත්තා. විශේෂයෙන්ම අපි ගත්තු අයවැය තීන්දුවලදී අපි විශාල වශයෙන් බදු සහන ලබා දෙන වැඩපිළිවෙලට ගියා. නමුත් ඒවා සාර්ථක වුණේ නැහැ. අසාර්ථක භාවය තුබල රටේ ආදායම අඩු වෙන තත්වයකට මේ රට තත්වයකට පත් වුණා. ඒ වගේම අපිට විශාල වශයෙන් පාඩු ලබන ආයතන තවත් අපි නඩත්තු කරගෙන විශාල වශයෙන් බිලියන ගණනක් නඩත්තු කරන ආයතන තිබ්බා. ඒවා අපි තවදුරටත් ඉදිරියට ගෙනියන්න කටයුතු කෙරුවා. මේකට අපි තීන්දුව ගත්තේ නැහැ. අපි අවුරුදු 10ක් 15ක් ගැන කියනවා විශාල රාජ්‍ය ආයතන ප්‍රමාණයක් මේ රටේ සම්පූර්ණ ආර්ථිකය ගිලිනවා, ආර්ථිකය නැති කරනවා, ආර්ථිකය විනාශ කරනවා කිය කී අපි තීන්දුව ගත්තේ නැහැ. රාජ්‍ය ආයතන අපි නඩත්තු කරන්න කටයුතු කෙරුවා. අපි ඒ ගැන අවධානයක් යොමු කරුවේ නැහැ. අපි කෙරුවේ මොකද? අයවැයෙන් ඒ සඳහා මුදල් ලබා දීලා ඒ ආයතන පවත්වා ගන්න කටයුතු කෙරුවා පමණයි. ඒකේ ප්‍රතිඵලය අද අන්තිමට ආවේ කාටද? ජනතාවට. ඒ වගේම තමයි අපි සියලුම දේවල් අපි රැකගන්න උත්සාහ කරත් අන්තිම දේවල් ප්‍රතිඵලය ලැබලා ජනතාවට ඒකේ අලාභය එහෙම නැත්නම් ජනතාවට ඒකේ ප්‍රතිඵල අපි ලබා ගන්න හැකි වුණේ. ඒක තමයි අපි හැමතිස්සෙම අපි කියන්නේ තීන්දුව ගන්න ඕන වෙලාවේදී රටක් විදියට රාජ්‍යයක් විදියට අපි තීන්දුව ගන්න ඕන. මම විශේෂයෙන්ම මේ සම්බන්ධව කටයුතු කරද්දී අපි විශේෂයෙන් මේ ආණ්ඩුව ගැන අපි කියද්දී අපි පහුගිය මාස කීපය තුළ විශේෂයෙන්ම මේ IMF වැඩපිළිවෙල තුළ ඒ කාලසටහනට අපි හැම තීන්දුවක්ම ගත්තා. ඒ වගේම තමයි මේකේදී අපිට තව කියනවා රාජ්‍ය ණය තිරසනභාවය නැවත ඇති කරගන්න ඕන. ඒ කියන්නේ අපිට දැන් රාජ්‍ය අපි ණය ගෙවීමට වැඩපිළිවෙලක් අපි හදා ගන්න ඕන. ණය ගෙවන්න නම් අපිට ණය ගෙවන්න අපිට මුදල් ලබා ගන්න ඕන. එක්ක ඩොලර් වලින් ගෙවන ණය ගෙවන්න තියෙනවා. ඒ වගේම අපේ ලංකාවේ දේශීය ආයතන වලින් ගත්තු ණය දෙනවා. එහෙනම් අපිට ඩොලර් ආදායම වගේම අපිට රටේ නිෂ්පාදනය තුලින් ලැබෙන ආදායම රුපියල් වලින් ලැබෙන ආදායම අපිට ආදායම් වලින් ලැබෙන ආදායම් දෙපාර්තමේන්තු වලින් ටැක්ස් වලින් ලැබෙන ආදායම අපිට වැඩි කරගන්න වෙනවා. ඒතර මේ දෙකම වැඩි කර ගැනීම තමයි අපිට ණය ගෙවීමට සහ අපේ පරිභෝජන නිසා අපේ දිනදා අවශ්‍යතාවයන් වලට අපිට මේක කළමනාකරණය කරගන්නේ. මේක 아무තු දෙයක් නෙමෙයි. ඒ නිසා තමයි IMF එකේ වැඩපිළිවෙල කිව්වේ ඒ ණය හිමියොත් එක්ක කතා කරලා මේ වැඩපිළිවෙල සාර්ථක කරගන්න තමන්ගේ වැඩපිළිවෙලත් එක්ක මේ සඳහා කටයුතු කරන්න කියන එක. ඒතර ඒක අපි විශේෂයෙන්ම අපි අද මේ වෙනකොට ඒ සඳහා විශාල වැඩපිළිවෙලක් හදලා ඒත් එක්ක සාකච්ඡා කරන මට්ටමට අද ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මූල්‍ය ස්ථාවරණයේ විශේෂයෙන්ම මේකදී අපි බලන්නේ අපිට තිබ්බ විශාල වශයෙන් මේ රටේ ආර්ථිකය කඩාවැටෙන වෙලාවේ අපිට විශාල බයක් තිබ්බ මේ රටේ රාජ්‍ය බැංකුවල තියෙන ස්ථාවරභාවය අපි කොහොමද අපි පවත්වා ගන්න කියන එක. මොකද මේ වගේ තත්යකට ආපු රටවල් විශේෂයෙන්ම ලෝකේ අපිට නිදසුන් තියෙනවා. ඒ වගේම බැංකු පද්ධතිය කඩාගෙන වැටුණා. ඒ වගේම මේ බැංකු පද්ධතියත් එක්ක ගනුදෙනු කරපු දහස් සංඛ්‍යාත ලක්ෂ සංඛ්‍යාත පාරිභෝගිකයෝ එහෙම නැත්නම් රටේ ජනතාවට විශාල වශයෙන් තමන්ගේ මුදල් නැති වුණා. ඒ වගේම තමන්ගේ ව්‍යාපාර කඩාවැටුණා. මේ නිසා අපි විශාල පරිශ්‍රමයක් දරලා රාජ්‍ය මූල්‍ය තත්ත්වය එහෙම නැත්නම් අපි බැංකුත් එක්ක තියෙන බැංකුවල තියෙන ස්ථාවරභාවය අපි නැවත හදාගන්න එහෙම නැත්නම් පවත්වා ගන්න අපිට හැකියාව ලැබුණා. ඒ වගේම මේ IMF ගිවිසුමත් එක්ක අපි ඒ පටන් ගත්ත වැඩපිළිවෙලත් එක්ක අපිට හැකියාව ලැබුණා ඒ මුදල් ස්ථාවර කරගන්න පුළුවන් බැංකුවල තියෙන මූල්‍ය තත්ත්වය නැවත ශක්තිමත් කරගන්න වැඩපිළිවෙලට අපිට යන්න හැකියාව ලැබුණා. ada api mama dekka, wisecem api eva game e tatte tekkam ilang api tino api le tawat plastina tino me sambandhi di api le wisala kwasin loku api le balapayamak tibba me Lankawa tiyena corruption se naththam sampurna moolya wancha pilibanda vishala loke matayak godnaguna pasugiya kale ethara me lama ganna aadayama ehema naththam rate aadayama yanne dushaneyata kiyana eka thamai rate janathawa wagema lokema janathawa mekata avadana yomu keruwa e nisa vishesha panatak magin api me dushaneyen walakwanda ehema naththam dushana virodhi panatak vidihata e panata api hadala thiyena lagadi parliamentuwata genalla e sandaha e sammatha karala e awashya karana moolika කටයුතු අපි අවසන් කරලා තියෙනවා. ඒ නිසා මම හිතන්නේ අපිට අපි ගන්න ඕන සියලු පියවරක් රටක් ඉදිරියට ගෙනියන්න ඕන රටක් දියුණු වෙන්න අවශ්‍ය කරන සීල මූලික පියවරල් ටික අපි මේ වෙද්දී අරන් තියෙනවා. මම විශේෂයෙන්ම ඊට අමතරව මම විශේෂයෙන්ම කතා කරන්න ඕන මේ දැන් ඉරාන් වික්‍රමරත්න ගරු මන්ත්‍රීතුමා සඳහන් කෙරුවා. එයා ආර්ථික පිළිබඳ වගේම IMF එක පිළිබඳවම රටේ තියෙන ආර්ථිකයේ සලහා පාරිභෝගිකයට වෙන බල පෑමසා පාරිභෝගිකයාගේ ආරක්ෂා කරගන්න මොකද්ද කරන වැඩපිළිවෙල කියන එතුමා විශේෂයෙන්ම ප්‍රශ්න කරා මං හිතන්නේ පාරිභෝගිකයන් ආරක්ෂා කරන්න අපි මේ රජයේ අත්ුණාට පස්සේ මම පාරිභෝගික අමාත්‍යවරය වශයෙන් විශාල වැඩපිළිවෙලක් අපි ගෙනිච්චා මොකද පාරිභෝගිකයා දිහා බලද්දී අපි කවුරු මොනා කිව්වත් මං වාගේ මම කියන්නේ අපි මේ අකාර්යක්ෂම රාජ්‍ය සේවයේ සමහර ආයතන තුලින් එතුලින් විශාල වශයෙන් පාඩු ලබද්දී ඒ තුලින් සෙල සේවාව ඒ පාඩු අවම කර ගැනීම සඳහා විශාල වශයෙන් මිල වැඩි කිරීම සිදු කරනවා අපි බැලුවා පහුගිය කාලේ විශාල ආයතන සංඛ්‍යාවක් රටේ ජනතාවට පහසුකම් සපයද්දී ඒ අයගේ තියෙන අකාර්යක්ෂමතාවයේ වැඩි වෙන්න ඒ අය කරන්නේ ඒගොල්ලන්ගේ මිල වැඩි කරලා පාරිභෝගිකයා තුලට ඒක පටවනවා විශේෂයෙන්ම ඒ தත්ත්වය පහුගිය කාලේ තුල අපිට දැක්කා එතකොට අපි මේකට අපි පාරිභෝගිකයෝ විදිහට අපිට අයිතිවාසිකමක් තියෙනවා ඔබතු ඒ අයගේ තියෙන පාඩුව පාරිභෝගිකයන් අය කර ගැනීමට තියෙන අයිතිවාසිකමක් තියෙනවද කියන එක අපි දැන් කරුණු පැහැදිලි කරගෙන යනවා ඒ නිසා මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා රාජ්‍ය සහ පෞද්ගලික අංශවලට මේ පාරිභෝගිකයට දෙන අමතර බර එහෙම නැත්නම් පාරිභෝගිකයට අමතර දෙන මේ බර සම්බන්ධව වෙනම ගනුදෙනු අධ්‍යයනය කරලා මෙයට විශේෂයෙන් මෙයට ඉදිරියේදී මම බලාපොරොත්තු වෙනවා මේ ආයතනවල රාජ්‍ය ආයතනවලට වගේම අනිකුත් ආයතනවලට මේ සම්බන්ධව අවධානය යොමු කරන්න ඔබගේ තියෙන අකාර්යක්ෂමතාවය කොච්චර දුරට පාරිභෝගිකයට බලපාලා තියෙනවද ඒක අඩු කරගන්න මොකද්ද වැඩපිළිවෙල තමුන්නාන්සලා ගෙනියන එහෙම නැත්නම් ඒ වැඩපිළිවෙල තමුන්නාන්ස අපිට සෑහීමකට පත් වෙන්න බැරි නම් පාරිභෝගිකයා වෙනුවෙන් ඒ ආයතනවලට විරුද්ධව කටයුතු කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා මේක හැමදාම කරන්න බෑ දැන් අපි කියනවා අපි දිගටම පාඩු ලබන ආයතන තියෙන රාජ්‍ය ආයතනය. ඒ රාජ්‍ය ආයතන තමයි ලංකාවටම අවශ්‍ය කරන පහසුකම් සපයන්නේ. මේක IMF එක කියනවා මේක පාඩු ලබන්න බෑ. මේක ලාභ ලබන ආයතන පත්තරන්න කියලා. පෑ 24 තුනින් ලාභ ලබන ආයතන බවට පත් කරන්නේ සම්පූර්ණ පාරිභෝගිකයට බිල වැඩි කරලා. තොර මේක අපිට දිගටම පවත්වා ගන්න බෑ මේක නෙමෙයි අපි කරන්න ඕන ඒ ආයතන වල කාර්යක්ෂමතාවය අඩු වැඩි කරලා ඒ ආයතන වෙනත් ක්‍රමකින් ලාභ ලබන ආයතන බවට පත් කළා තමයි පාරිභෝගිකයාව ආරක්ෂා කරන ගමින් ඒ වැඩපිළිවෙල යන්න ඕනේ ඒ නිසා තමයි මම මූලිකව කිව්වේ මේ සම්බන්ධව මම ඉදිරියේදී පාරිභෝගික ඇමතිවරයා වශයෙන් සියලුම ආයතන වලට තමන්ගේ අවධානය යොමු කරන වැඩපිළිවෙලකට මම යනවා මේකේ කෘෂිකර්ම අමාත්‍යාංශලත් එහෙමයි විශේෂයෙන්ම අපි ගත්තොත් අපේ රටේ අපේ දකුණු ආසියාවේ රටවල් දිහා බලපුවම අපේ රටේ ලබා ගන්න අස්වැන්න විශාල වශයෙන් අඩුයි. ඒකට කරුණු ගානක් තියෙනවා. විශේෂයෙන්ම අපි අස්වැන්න ගත්තොත් එළවලු සහ පළතුරු සහ අනිකුත් දේවල් ගත්තොත් 140ක් හානි කරනවා. සත්තුන් සහ අනිකුත් හානිය. හැබැයි මේක හැමදාම කිය කී ඉන්නවා. අවුරුදු 30ක් 25ක් කියනවා. මේවට පියවර ගන්න අවසානයේදී මොකද්ද කරන්නේ මේකේ අලාභය දානවා පාරිභෝගිකයට පාරිභෝගිකයා ගිහිල්ලා අර ලබා ගන්න ගාන්ටත් නාස්ති වෙන ගාන්ටත් අකාර්යක්ෂමතාවයටත් මුදල් ගෙවලා Taman ඒක බාර ගන්න ඕනේ. ඉතින් එහෙම රෝකේ රටවල් නැහැ. ඉතින් ඒ නිසා අපි අනිවාර්යයෙන්ම මේ ගැන අවධානය යොමු කරනවා. දීවර කර්මාන්තය දිහා ගත්තත්, කුෂි කර්මාන්තය දිහා ගත්තත්, පසු සම්පත් අංශය දිහා ගත්තත් මේ සියලු අංශවලට වගකීමක් තියෙනවා. මේ හරහා ලබා දෙන සේවාව එහෙම නැත්නම් භාණ්ඩවලට පාරිභෝගිකයට ඒ බලපෑම ඇති නොකර ඉන්න. ඒ තමන්ට පාරිභෝගිකය ලබා ගන්න දෙයට පමණක් ගෙවීමට පාරිභෝගිකය කැමති. තමන්ගේ අකාර්යක්ෂමතාවට මුදල් ගෙවන්න කිසිම පාරිභෝගිකයෙක්වත් කිසිම පුද්ගලයෙක්වත් කැමති වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ සම්බන්ධව අපි ඉදිරියේදී සියලු අංශවලට අපි අවධානය යොමු කරන්න කටයුතු කරනවා. ඒ වගේම තමයි පහුගිය කාලය තුල මේ රටේ ආර්ථික කඩාය වැටීම තුල භාණ්ඩ ඉහළ යාම තුල විශාල වශයෙන් මේ පාරිභෝගික භාණ්ඩවල මිල ඉහළ යාමට අමතරව විශේෂයෙන්ම වෙළඳ ප්‍රජාව විශාල වශයෙන් බඩු භාණ්ඩ වෙනත් ක්‍රමවලට වැඩිපුර ආදායම ලබන තත්ත්වයට පත් වුණා. ඒ සඳහා අපි විශාල අපිට අභියෝගයක් තිබ්බා. නැවත මේ බඩු මිල පල්ලහැට ගේද්දී මේ බඩු මිල පල්ලහැට ගේද්දී අවශ්‍ය කරන වැඩපිළිවෙළ මැදිහත් වෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙළක් අපි හැදුවා. ඒ නිසා තමයි විශේෂයෙන්ම පහුගිය මාස 8ක් 7ක් ඇතුළත ලංකාවේ වැඩිම වැටලීම් කරපු ප්‍රමාණය වැටලීම් කරේ වැටලීම් කරලා පාරිභෝගිකව ආරක්ෂ කරන වැඩපිළිවෙළට අපිට යන්න හමුනේ. මම හිතන්නේ පළවෙනි වතාවට කිරුම් මිනුම් දෙපාර්තමේන්තුව මාස 7ක් ඇතුළත ගිය ජූනි මාසේ ඉඳලා මේ අප්‍රේල් මාසයේදී වැටලීම් 17,000ක් කරලා මේ අයට අවශ්‍ය කරන නීතිමය කටයුතු කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම පාරිභෝගික අධිකාරිය 15,250කට වැටලීම් සිදු කරලා තියෙනවා මේ මාස 7 තුළ. ඒ තුලින් පාරිභෝගිකයා ආරක්ෂා කරගන්න උපරිම වැඩපිළිවෙළකට අපිට යන්න පුළුවන් සෑම ශක්තියක්ම අපි මේ හරහා අපි කටයුතු කරලා තියෙනවා. ඒ වගේම අපි එරාන් වික්‍රමරත්න මහත්මයා කතා කරා උද්දමනය ගැන. උද්දමනය එතුමා කිව්වා ඉතාමත් හොඳින් පල්ලහැට බැහැනවා, විශේෂයෙන්ම ආහාර උද්දමනය ගැන. එතුමා ඒ ගැන සන්තෝෂ වුණා. හැබැයි අපි මේක කල්පනා කරනවා 2022 සැප්තැම්බර් වෙද්දී ආහාර උද්දමනයේ 85% ප්‍රමාණයක තමයි තිබ්බේ. අද වෙද්දී පහුගිය මාර්තු මාසයේදී එය 42% ප්‍රමාණ ප්‍රමාණයකට මේ උද්දමනයේ අඩුවීම අපිට ආහාර උද්දමනයේ අඩුවීමට අපිට කරගන්න පුළුවන් හැකියාව ලැබුණා. ඒ නිසා අපිට මේකේ වාසිය පාරිභෝගිකයට දැන් ටිකෙන් ටික ලැබෙනවා. හැබැයි අපි කවුරු කොහොම කිව්වත් මේකේ වාසිය සමහරලාට පාරිභෝගිකයට නොදෙන අවස්ථාවලුත් තියෙනවා. ඒ නිසා තමයි මම කිව්වේ පුළුවන් තරම් අර වෙළඳපොළ තුලට මැදිහත් වෙලා වෙළඳපොළ තුලට ඇතුළට ඒ සඳහා බලපෑමක් කරලා මේ මිල අඩු කරගන්න කටයුතු කරන්න අපි කටයුතු කරේ. මම නිකන් උදාහරණයක් කියන්නම්. අපි බඩු මිල සම්බන්ධව නිකන් අදහසක් ගන්න අපි කිව්වොත් 2022 සැප්තැම්බර්වලදී මේ රටේ උද්දමනයේ විශාල වශයෙන් ඉහළ ගිහිල්ලා භාණ්ඩ මිල විශාල වශයෙන් වැඩි වෙලා තිබ්බා. අපි ඒ වෙනකොට මේ තොග මිල ගැන කතා කරු නැත්නම් මම කියන සිල්ලර මිල තොග මිල ගැන කතා කිරීම වැඩක් නැහැ කියන එක කියනවා. මම උදාහරණයක් ගත්තොත් රුපියල් 430 තිබ්බ අල කිලෝ එකක් 2023 අප්‍රේල් වෙද්දී මේ 2022 සැප්තැම්බර් මාසෙ ඉඳලා 2023 අප්‍රේල් මාසෙ වෙද්දී රුපියල් 150ක ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. ඒ වගේම අර්ථාපල් කිලෝ එකක් රුපියල් 60ක ප්‍රමාණයකින් අඩු වෙලා තියෙනවා. සුදු සීනි කිලෝ එකක් රුපියල් 40කින් අඩු වෙලා තියෙනවා. පරිප්පු කිලෝ එකක් රුපියල් 300කින් විතර අඩු වෙලා තියෙනවා. ඒ වගේම හාල් කිලෝ එකක් රුපියල් 40-50කින් අඩු වෙලා තියෙනවා. පාම් පිටි කිලෝ එකක් රුපියල් 220කින් පමණ අඩු වෙලා තියෙනවා. නිසා විශාල වශයෙන් භාණ්ඩ මිල අඩුවීමකට අපිට පල්ලහැට ගෙන්න ගන්න හැකියාව ලැබුණා. ඒකට එක හේතුවක් තමයි අපි ගෙනිච්ච ප්‍රතිපත්තියේ ඒ වගේම අපි අපේ ඩොලර ස්ථාවර කර ගැනීමට අපිට හැකියාව තියෙනවා. මේ භාණ්ඩ සේරම අපි ගේන්නේ ආනයනය කරලා. නිසා ආනයනය කිරීමේ මූලිකම දේ තමයි අපේ මුදල ශක්තිමත් භාවය. එනිසා අපි රුපියල් 370ට 80ට මිල තිබ්බත් නමුත් එළියෙන් ඩොලර් ටික අරගෙන 400ට 420ට
වෙනවා.
ඔව් ඒ නිසා අපි 420ට තමයි ඇත්තටම මේ වෙළඳෝ ගණන් හැදුවේ. ඒදි අපි තියපු මිලටත් වැඩි රුපියල් 50කින් වැඩියෙන් තමයි ඒගොල්ලෝ ඩොලර් එළියෙන් ගත්තේ. අද වෙනකොට ඒ තත්ත්වේ නැහැ. අද බැංකුවේ තත්ත්වෙට ඕනම වෙලාවක ඩොලර් ලබා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා මේ භාණ්ඩ මිල අඩු කර ගැනීමට විශාල ශක්තියක් ඩොලරේ ශක්තිමත් වීම තුළින් අපිට අවස්ථාව ලැබුණයි කියන එක මතක් කරන්න ඕනේ. ඒ වගේම අර මම කිව්වාගේ අද මම දැක්කා ලංකාදීප පත්තරේ ආහාර උද්දමන ලෝක ලයිස්ට්ුවේ ශ්‍රී ලංකාව ඉවතට. එතකොට මේක තමයි අපිට කරගන්න අවශ්‍ය වෙන්නේ. මේ තුල තමයි අපේ ඉස්සරහා අනාගතය තියෙන්නේ. ඒ නිසා මම හිතන්නේ මේ ආහාර උද්දමනය තුලින් රටේ විශාල ජනතාවට සහනයක් ලැබීම කටයුතු වෙලා තියෙනවා. ඒ වගේම අපිට අවශ්‍ය කරන අර විපක්ෂයේ මන්ත්‍රීවරු කිව්වා බැංකු පොලිය තමයි අපේ ඊළඟ ඉලක්කය. මේ උද්දමනය අඩුවෙද්දී රටේ උද්දමනය අඩුවෙද්දී අපිට බැංකු පොලිය අඩු කර ගැනීමට වැඩපිළිවෙලක් තියෙනවා. ඒ වගේම ඒ තුල මම හිතන්නේ මේ වසර අවසාන වෙද්දී අපිට බැංකු පොලිය අද 22ක් 23ක් වෙන බැංකු පොලිය 14%ක 12%කට ගෙන්න ගන්න පුළුවන් නම් අපේ රටේ ආර්ථික ශක්තියක් වෙන්න පුළුවන් කියන එක අපි අපි සියලු දෙනා පිළිගන්න. මොකද කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ මේ අයට තියෙන විශාලම ගැටලුව තමයි මේ බැංකු පොලියේ ඉහළට යැමීම. මේ තුලින් විශාල පීඩනයකට පත් වෙලා තියෙනවා. නිසා මම විශේෂයෙන්ම කියනවා අපිට මේ තියෙන ආර්ථික ප්‍රතිපත්තිය ඒ වගේම ලෝක මේ IMF එකත් තියෙන එක යන වැඩපිළිවෙල අපි හරියාකාරව කරදරයක් නැතුව බාධා නැතුව අපිට ඉස්සරහට අරන් යන්න පුළුවන් නම් මේ තුලින් මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන ගමන්ම ඉදිරි අනාගතයේ ජනාධිපතිතුමා කිව්වාගේ 2048 වෙනකන් ජාතික ප්‍රතිපත්තියක් එක්ක විශේෂයෙන්ම අවුරුදු 5කින් 5කට යන වැඩපිළිවෙලක් ඉස්සරහට අරන් ගිහිල්ලා ජාතික ප්‍රතිපත්තියක් එක්ක මේ රට ඉස්සරහට ගෙනිච්චොත් මේ රට ආර්ථික වශයෙන් ශක්තිමත් කරන වගේම ලෝකයේ තියෙන ඉහළම ආර්ථිකය තියෙන රටක් බවට පත් කරගන්න අපිට අමාරු නෑ, අපහසු නෑ. ඒ සියලු දේ තියෙන්නේ මේ රටේ රාජ්‍ය කරන නායකයන්ගිනුත් මේ පාර්ලිමේන්තුවලුත් ඒ වගේම මේ ආර්ථිකයේ මෙහෙවන විශේෂඥයනුත් ඒ වගේම මේ ආර්ථිකයට උරදෙන විශේෂයෙන්ම සමාගම් සහ සියලු දෙනාගිනුත් මේ වගකීමක් තියෙනවා කියන එක මතක් කරමින් සියලු දෙනාට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව මම ස්තුතිවන්ත වෙනවා.
ඔබ ස්තුතියි. Honorable Chandima Virakkodi, you have 12 minutes.
ගරු බුලාසනාරුට මන්ත්‍රීතුමනි, අපේ රට මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ශ්ව විසින් විවිධ අවස්ථාවල ගත්ත විවිධ තීන්දුව හින්දා මේ තත්ත්වයට අද දැවලා තියෙනවා. මේ තත්ත්වය තුලින් දුක් විඳින්නේ, වේදනා විඳින්නේ මේ රටේ මිලියන 22ක් වෙච්ච ජනතාව. මුලාසනුට මන්ත්‍රීතුමනි, එදා 2016 අපි කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරනකොට අපි IMF එකට ගියා තමයි. බඳුළු ගුණවර්ධන ඇමතුමා කිව්වා වගේ IMF වැඩපිළිවෙල අපි එදා ක්‍රියාත්මක කරේ ශ්‍රී ලංකා රජය සහ IMF ආයතනය එක්ව පමණයි. නමුත් පහුගිය කාලේ වර්තමාන රජය හිටපු ජනාධිපතිවරයා යටතේ ගත්ත අමන තීන්දු නිසා මේ රට බංකොලොත්භාවයට පත් වුණා. ඔබට මතක ඇති ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා පත් වෙලා සති කිහිපයක් යන්න කලින් විශාල ටැක්ස් කට් එකක් කරා. මේ වන විට එහි ප්‍රතිඵල හැටියට වෙච්ච පාඩුව බිලියන 600කට ආසන්නයි කියලා අනාවරණය වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, බඳුළු ගුණවර්ධන ඇමතුමා හිටියා නම් හොඳයි, එතුමා ඉන්දියදී එතුමා ඇමතිවරයා හැටියට කටයුතු කරද්දී එතුමාටවත් නොකිය සීනි පිළිබඳ ගත්ත තීන්දුව තුළ බිලියන 15ක් අවම මේ රටට පාඩුවක් සිද්ධ වුණා. ඒ වගේ අත්නොමතික තීන්දුව ගත්තා. ඒ වගේම පෝර නැවැත්වීම තුළ අද මේ රටේ ඇති වෙලා තියෙන පාඩුව මෙතෙක් යයි කියන්න බෑ. අපේ නලින් ෆර්නැන්ඩෝ ඇමතුමා ඉන්නවා. ඔබතුමාට අද තියෙන ප්‍රධාන ප්‍රශ්නය බිත්තර ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ ඒ ගත්ත තීන්දුවින්ද. ඒ වගේ මේ රටේ ආදායම නැති වෙන රට විනාශ මුඛයට යන බව දැන දැන කටයුතු කළා. අන්තිමට බංකොලොත්භාවයට පත් කළා. අද මුළු රටම විඳින බව තත්ත්වයට මේ රට ගෙනාවා. ඒ මොහොතෙත් අපි දිගින් දිගටම පාර්ලිමේන්තුව තුල පිටත IMF වැඩපිළිවෙලට සම්බන්ධ වෙන්න කියන එක බංකොලොත්භාවයට පත් වෙන්න කලින් දිගින් දිගටම කිව්වා. හැබැයි ජනාධිපතිවරයාත් කැබිනට් මණ්ඩලයටත් තුට්ටු දෙකකට ගණන් ගත්තේ නැහැ. කෙසේ හෝ IMF වැඩපිළිවෙලට අද වෙන යන්න තැනක් නැති නිසා, වෙන වැඩපිළිවෙලක් නැති නිසා, වෙන විකල්පයක් නැති නිසා ඒ ගත්ත තීන්දුව මත යන්න සිද්ධ වෙලා තියෙනවා. එදා 2016 ගත්ත තීන්දුවත් එක්ක 2019 වෙනකොට රාජ්‍ය ආදායම වැඩි වෙලා තිබුණා. රාජ්‍ය වියදම අඩු වෙලා තිබුණා. යම් සාධනීය දියුණුවක් ආර්ථිකයේ ඇති කරගත්ත මට්ටමක් අපි දැක්කා. නමුත් ඒ සියල්ල වෙනස් කරපු ඒ කෙටි කාලය තුල සිදුවෙච්ච දේෙන් අද මුළු රටම විඳවන මට්ටමකට ඇවිල්ලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ඉතාම අපිට සංකල්පමය වශයෙන් පිළිගන්න පුළුවන් මතවාදයක් ඉදිරිපත් කරා. මේ මොහොත හැටියට රටේ වෙන කරන්න දෙයක් නැති නිසා. හැබැයි මේ තත්ත්වය තුල එක්තරා කොට්ටාසයකට පමණක් මේ රටේ සතුටු සතුට විඳින්නත් අනෙකුත් බහුතර ජනතාවට දුක් විඳින්නත් ඇතිවන තත්වයක් නිර්මාණය වෙලා තියෙනවායි කියන එක මහජන නියෝජිතයන් හැටියට අපිට තේරුම් ගන්න සිද්ධ වෙලා තියෙනවා. අපිට ඩෙට් රිස්ට්‍රක්චරින් ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම අවශ්‍යයි. අපිට කිව්වේ කොහොමද? විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම කරනවා. මේ රටේ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්නේ නැහැ කියලා. දැන් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී අනුගමනය කරන ක්‍රියාමාර්ගයේ මත අපේ දුක් විඳලා EPF එක හම්බ කරගත්ත මිනිස්සුන්ට අවුරුදු 30ක් 25ක් 30ක් ඒ අයගේ ආදායමෙන් විශාල කොටසක් අහිමි වෙන තත්වයකටපත් වෙන්න සිද්ධ වෙනවා. බැංකුවල තැන්පත් තියෙන බොහොම අමාරුවෙන් හොයලා බැංකුවේ තැන්පත් කරලා පොලියෙන් ජීවත් වෙන මිනිසුන්ගේ විශාල කොටසක් අහිමි වීමේ තත්වයකට පත්වීමේ අවස්ථාව තියෙනවා. මෙන්න මේවාට පිළිතුරු අනිවාර්යයෙන්ම අවශ්‍යයි. ඒ වගේම ඉන්ෂුරන්ස් කම්පනීස් වල රටේ ඒ තියෙන වත්කම් වලට විශාල බලපෑමක් ඇති කරන්න පුළුවන් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ කලින් කරෝතින් අපිට තේරෙන විදියට නම් විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට කලින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම තමයි සිදු වෙන්නේ. අපි රජය හැටියට ජනාධිපතිතුමා රජය හැටියට බලාපොරොත්තු වෙනවා කිව්වා GDP growth එකක් ඉහළ. ඒක ඉතා හොඳයි. ඒක බලාපොරොත්තු වෙන්න නම් අපේ නිෂ්පාදන ආර්ථිකයක් අපේ නිෂ්පාදන වැඩිවීමක් ඒ සඳහා යොමු වීමක් කුඩා මධ්‍යම පාන්තික මධ්‍යම පරිමාණ කර්මාන්ත කරුවන්ට සහන ලැබීමක් එයා ආරක්ෂා කර ගැනීමක් වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති තියෙන්න ඕන. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරනකොට තමන්ගේ බැංකුවේ තියෙන ලක්ෂද දෙකද ඒකෙන් කොටසක් කැපෙන අතරේ තමන් බැංකුවෙන් ගත්ත ණය කුඩා පරිමාණ ව්‍යාපාරිකයා බැංකුවෙන් ගත්ත ණය කැපෙන්නේ නැත්තම් අමුණාසලට පුළුවන් ද මා ඡන්දෙන් පත්වෙච්ච මන්ත්‍රීවරු හැටියට ගමට ගිහිල්ලා තමන්ගේ ඡන්දේ දීපු ඡන්දදායකයාට මුණ දෙන්න? මේ රටේ අනාගතයේ ගොඩනගන කර්මාන්ත කරුවා කඩන් වැටෙනකොට මේ IMF වැඩපිළිවෙල ජනාධිපතිතුමා කියපු විදියටම ක්‍රියාත්මක කරලා රෙද්දක් ඇඳගෙන ගමේ යන්න පුළුවන්ද? මේවට අපට උත්තර අවශ්‍යයි. මට පහුගිය පෙරේද කතා කරා කොග්ගල අපේ සම්පත් මහත්තයා මහින්ද රාජපක්ෂ මහත්තයා ගෙනහිල්ලා මහින්ද සුළඟ තියන්න වැඩියෙන්ම සල්ලි වේදන් කරපු ව්‍යාපාරිකයා. එතුමා මට කියනවා 170ක් ගත්තා සර්, දැන් 140ක් ඉල්ලනවා බැංකුවෙන් ඇවිල්ලා මට තර්ජනය කරනවා. මේ කියන එක මම කියන්නේ. එතකොට මේ ව්‍යාපාරිකයෝ තමන්ගේ අනාගත ව්‍යාපාර කටයුතු කරන්නේ කොහොමද? මේවට කවුද දෙන්නේ විසඳුම? ඒ නිසා අපි හැම දෙනාටම කියන්න හරි ලේසි. අපි ග්‍රීන් ඉකොනොමි එකක් හදන්න කියලා. කොන්සෙප්චුවලි that is very good. We are all for it. But how can we do it? දැන් Express Pearl නෞකාව පිළිබඳව අද ලෝකයේ IMF එක උඩත් අලුත් AI ප්‍රවණතාව මත ලෝක බැංකුව AI කියනවා ණය කොටස් වාරික ඒගොල්ලක් කැමති පරිසර ආරක්ෂා කිරීම එක්ක සංසන්දනය කරලා යම් පරිසරික කලාප ආරක්ෂා කිරීම වැලියු කරලා මිල කරලා අගය කරලා ඒකට සම කරලා ණය වාරික පවා කපා දාන්න වැඩපිළිවෙලකට එන්න සූදානම් කියලා. මේවා තමයි ලෝකයේ මූල්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවයන්. අපි වගේ ණය බිරින් අපේ බන්දුල ගුණවාදර ඇමතුමා කිව්වා ණය ලබාගත් ආකාරය සහ ඒවා මැචුව වෙන දවස් ගෙවන්න තියෙන ආකාරය. එතකොට ගෙවන්න අපිට හැකියාවක් තියෙනවා පරිසරය අපි ආරක්ෂා කරගත්තොත්. හැබැයි ලෝකේ තියෙන විශාලම පරිසර හානිය ලෝකේ තියෙන විශාලම වෙච්ච මූදේ වෙච්ච පරිසර හානිය සිදු කරපු Express Pearl නෞකාව පිළිබඳව කිසිදු පියවරක් අද වෙනකොට අරන්නේ නැහැ. රජයම ඇස්තමේන්තු කළා කියනවා 6.5 බිලියන්. මේ අපි අද වාද කරන මේ IMF සහනය වගේ දෙගුණයකට වැඩි ප්‍රමාණයක් මේ නෞකාවෙන් වන්දි හැටියට ඉන්ෂුරන්ස් කම්පැනි එකෙන් ලබා ගන්න පුළුවන් කියලා. නමුත් ඒක කවුරු හරි ආණ්ඩුවට සම්බන්ධ හෙන්චයියෙක් ඩොලර් මිලියන 250ක් ලබා ගැනීම තුල යට ගහලා තියෙනවා. යට ගහලා තියෙනවා. අන්තිම මොහොත වෙනකන් නඩු දාන්න එක ප්‍රමාද කරලා තියෙනවා.
ගරු මන්ත්‍රීවරයා තව විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාට.
ගරු මුලාර්සරාඩු මන්ත්‍රීතුමනි, දැන් අපි සතුටු වෙනවා පළවෙනි වාරිකය ලැබුණා. දැන් දෙවෙනි වාරිකය ලබා ගන්න මේක පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ නැහැ. කිසිදු කොන්දේසියක් නැහැ මේ දෙවෙනි වාරිකය ලබා ගන්න පාර්ලිමේන්තුවේ අපි අත උස්සන්න ඕනේ කියලා. කිසිම සඳහනක් නැහැ ඒ තුලින් වාසියක් වෙනවා කියලා. අද පාර්ලිමේන්තුවට ගෙනල්ලා අපිට දැන් බෝලේ දාලා තියෙන්නේ විපක්ෂයටත් ඔන්න අත ගහපන් කියලා. හැබැයි පළවෙනි වාරිකේ දුන්න ගමන් මොකද කරේ? පළවෙනි වාරිකේ දුන්න ගමන් විනිවිදභාවය ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන්න ඕන රට මමත් මුදල් කමිටුවේ සමාජිකයෙක් හැටියට වාරිකේ දුන්න දවසේම මුදල් කමිටුවේ සභාපති අස්කරා අද වෙනකන් රාජ්‍ය මුදල් කමිටුවේ දැන් අදක් තියෙනවා සභාපති පත් කළා නැහැ. කතානායකවරයා කමිටිය ඔෆ් සිලෙක්ෂන් එක රැස් වෙනවා, රැස් වෙන්නේ නැහැ, තීන්දු ගන්නවා, තීන්දු ගන්නේ නැහැ, කල්යවනවා. එතකොට අපි විනිවිද පේන ආකාරයට මේ රජය කටයුතු කරන්න කැමතියි කියන එක ලෝකෙ තීරණය කරයිද, පිළිගනීද? අදත් පත් කළා නැහැ. අද දැන් විපක්ෂ නායකතුමා කිව්වා හාෂන් ඩි සිල්වා මන්ත්‍රීතුමා නැවත පත් කරන්න කියලා.
ඔබතුමාගේ කාර්ය අවසන් කෙටියෙන්
අවසන් කරන්න. ඉතාම කෙටියෙන් ඒක කළා නැහැ. මේව ගැන තව කියන්න තියෙනවා. ඊට පස්සේ මොකද්ද කරේ? වහාම මැතිවරණ කල් දැම්මා. දෙවනි පළවෙනි වාරිකයක් ගත්ත ගමන් මැතිවරණ කල් දැම්මා. අද මැතිවරණ පළාත් සභාව නැහැ. අද පළාත් පාලන මැතිවරණ නැහැ. ඉතින් මැතිවරණ නැති රටක, විනිවිද පේන භාවයේ නැති රටක මේ වැඩපිළිවෙලට තවදුරට අත දෙන්න ඔය සංවිධාන කැමති වෙයිද අපි අත ඉස්සුවට? ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා, අපි රජයට කියනවා, කරුණා කළා තමුන්නාසලා IMF කියන හින්දවත්, ලෝක බැංකුව කියනවත් හින්දවත්, ඇමරිකාව කියන හින්දවත්, UN එක කියන හින්දවත් නෙමෙයි, අපේ රටේ මිනිස්සු කියන හින්දා, අපි විපක්ෂයෙන් කියන හින්දා මේ වැරදි ටික හදාගන්න. අපි IMF වැඩපිළිවෙල මේ රට ඉදිරියට ගෙන යාමට ලබා දෙන දායකත්වයට සහයෝගය දෙන්න ඒ වෙනුවෙන් හැමදාම කැප වෙලා හිටිය අපි විපක්ෂයේ ආණ්ඩු පක්ෂයේ උදවිය ඉල්ලන්නත් කලින් ඉල්ලුවේ සහ ක්‍රියාත්මක කරේ අපි. අපි නැවත කියනවා වැරදි ටික හදාගන්න මෙන්න මේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන්න, එදාට අපි සහයෝගය ලබා දෙන්න.
බොහොම ස්තුතියි. මිලංගර ගරු ඩීවී හේරත් මන්තුමා, විනාඩි 15ක කාලයක් තියෙනවා ඔබතුමාට.
බොහොම ස්තුතියි මුලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි, අවස්ථාව ලබා දීම පිළිබඳව අද පාර්ලිමේන්තුවේ විවාදයට භාජන වෙලා තියෙන්නේ IMF ගිවිසුමට අදාළ ක්‍රියාවලිය. මුලාසනාරුඩු ගරු මන්ත්‍රීතුමනි, 2022 සැප්තැම්බර් මාසේ IMF එකට ගිහිල්ලා 2023 මාර්තු 22 එහි සහන ලබා දෙන මාර්ගෝපදේශකත්වය ලැබෙනවා. එයි අපි IMF එකට ගියේ. අපි මේ පාර්ලිමේන්තුවට ආපු කාලය 2019-20 වගේ කාලය තුළ මේ රටේ බරපතල අර්බුදයක් තිබුණා, කොවිඩ් වදුර. රටේ ජනතාවට සංවර්ධන ක්‍රියාකාරකම් වලින් එහා ගියපු ඌමනාවක් තිබුණා ජීවිත ආරක්ෂා කරන්න. රටේ එවකට පාලන තන්ත්‍රයෙන් මෙහෙවපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා සුඛයේ බලයේ උපරිම මට්ටමින් භාවිතා කරලා අපිට එන්නත ලබා දීලා කොවිඩ් උවදුර පාලනය කරලා සමහර වෙලාවලද රට වහලා අපිට ජීවිත ආරක්ෂාව අරන් දුන්නා. මේ කාරණාව අවසානයේ වෙනවත් එක්කම විශාල විදේශ විනිමය හිගයකට අපි මුහුණ දුන්නා. අපි 2019-20 පස්සේ 21 කියන වර්ෂ දෙක ගත්තාම මේ බරපතල කොවිඩ් අර්බුදයත් එක්ක හිටියේ. ඉන් අනතුරු අපි ගත්තාම 22 මේ රටේ බරපතල අර්බුදයක් අරගලයක් නිර්මාණය වෙලා තිබුණා. මේ සියලු කාරණාත් එක්ක ගත්තාම අපි මේ අපේ රටේ ජනාධිපතිවරයාවට හිටපු 2022 අප්‍රේල් මාස 9 වෙනිදා තනතුරෙන් ඉවත් වෙනවා. ආපහු අලුත් ජනාධිපතිවරයෙක් රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ පාර්ලිමේන්තුවෙන් පත් වෙනවා. එතුමා වගකීම් බාර අරගන්නකොට ආපහු 2022 අප්‍රේල් මාසේ 12 වෙනිදා රට බංකොලොත් වෙච්ච රටක් බවට හඳුන්වා දෙනවා. මේ කාරණාත් එක්ක රට නැවත ගොඩනැගීමේ වගකීම මේ පාර්ලිමේන්තුවට පැවරෙනවා. ඒ අනුව අපි දැක්කා පාර්ලිමේන්තුවේ පක්ෂ දෙකක් දෙපැත්තට බෙදිලා අතීතයට අවලාද නගමින් ප්‍රශ්නෙට පිළිතුරක් හොයන්න කටයුතු නොකරපු විපක්ෂයක් ඉන්නකොට අපිට පැවරෙච්ච වගකීම අපි දරපු දේශපාලන මතේ කුමක් වුණත් රට බේරාගැනීමේ ක්‍රියාවලියට අපිට වගකීම දරන්න එකතු වෙන්න සිද්ධ වුණා. පාර්ලිමේන්තුවේ 134 දෙනෙක් එකතු වෙලා රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ ජනාධිපතිවරයාට පත් කරන්න එකතු වුණා. ඒ 134 දෙනාගේම අරමුණ තිබුණේ විපත්තියට පත්වෙච්ච රට නැවත බේරාගැනීමේ වුමනාව. ඒ වෙනුවෙන් අපි හැම කෙනෙක්ම 134 දෙනෙක් එකතු වෙලා එතුමාට ඡන්දය ප්‍රකාශ කළා. අද විපක්ෂ හුඟක් දෙනෙක් කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රටේ මහජන මතයට අදාළව තේරීපත්ච්ච කෙනෙක් නෙවෙයි කියලා. හැබැයි අපි කියන්න ඕන මේ පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම මහජන මතයට අනුව ප්‍රජාතන්ත්‍රවාදයට අනුව පාර්ලිමේන්තුවට ආපු අය. ආනුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඒ මන්ත්‍රීවරුන්ගෙන් ඡන්දි දීලා ජනාධිපතිවරයා පත් වෙනවා. කවුරු හරි කියනවා නම් ජනාධිපතිවරයා මහජන මතයට අදාළ නැහැ කියලා. ඔහු මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන සුදුසු කෙනෙක් නෙවෙයි. මොකද මේ ස්ථානයට ආපු හැම කෙනෙක්ම මහජන මතයත් එක්ක ආවේ. ඒ මහජන මතය ප්‍රකාශ කරපු වෙලාවක් තමයි වර්තමාන ජනාධිපතිතුමා බලයට පත් කිරීම. ඒ අනුව එතුමා බලයට පත් වුණාම විශේෂයෙන් මේ ආර්ථිකය ගොඩ ගන්න තිබිච්ච ක්‍රියාකාරකම් මොනවද කියන කාරණා පිළිබඳ විශ්ලේෂණය කරද්දී ආර්ථික විශේෂඥයින් ලබා දුන් උපදෙස් අනුව ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහයෝගයේ මාර්ගෝපදේශකත් අපේක්ෂා කරා. ඒ කාරණාව එහෙම කරනකොට ලෝකයේ මේ වගේ තත්ත්වයට පත් වෙච්ච පකිස්තානයේ වගේ ඒ වගේම ලෙබනන් වගේ රටවල් මේ මුල්‍ය ආයතනයෙන් උදව් පදව් කරන්න ගියපු කාලපරාසයයි අපේ රට ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙච්ච කාලපරාසය ගත්තාම පුංචි කාල සීමාවක් තුළ අපිට මේ මුල්‍ය සහනාධාර ලබා ගන්න පුළුවන්කමක් තිබුණා. ඒකට නායකත්වය දුනු අතිගරු ජනාධිපතිතුමත් ඒ වගේම අපේ මුදල් රාජ්‍ය ඇමතිතුමන්ලා දෙපළත් මහ බැංකුවේ අධිපතිතුමා ඒ වගේ මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා දක්වපු කාර්යභාරය අපි හොඳට දැක්කා. ඔවුන් කරපු මහා කැපකිරීමත් එක්ක තමයි මේ මුල්‍ය අරමුදලේ මාර්ගෝපදේශකත්වය අපිට ලබා ගන්න පුළුවන්කමක් තිබුණේ. ඒ අනුව මම කල්පනා කරනවා මේ පාර්ලිමේන්තුවේ නියෝජනය කරන 134 දෙනෙක්ගේ ජයග්‍රහණය අද මේ රටට ලැබිලා තියෙනවා. අපි දැක්කා එදා තෙල් පෝලින් තියෙනවා. මහ මොහොතෙන් තෙල් නැව ඇවිල්ලා ඒවට මුදල් ගෙවා ගන්න බැරි තත්ත්වයක්. ගෑස් නැව ඇවිල්ලා තිබුණා මුදල් ගෙවා ගන්න බෑ. මහ ජනතාව පෝලින් වල ඉන්නවා අපි දැක්කා. ඉස්කෝල ටික වහලා තියෙනවා අපි දැක්කා. ඒ වගේ ආර්ථික අපහසුතාවයන් එකින් එක ගොඩ නැගුණා. බඩමිල ආසමසට ගියා. මෙවන් පසුවිමක් තුළ විශේෂයෙන් මේ 134 දෙනෙක් කරපු මෙහෙයුම තුළ තමයි අද මේ රටට මේවන් තත්වයක් නිර්මාණය කරගන්න පුළුවන්කමක් තිබුණේ. ඒ නිසා අපි සතුටු වෙනවා. දේශපාලන කරුණක් කුමක් වුණත් රටට යහපතක් කරන්න අපි එක්තරා දේශපාලන ක්‍රියාවලියක් නිර්මාණය කරා. ඒකට අපි හවුල් වෙනයි කියලා අද අපිට සතුටු වෙන්න පුළුවන්කමක් තියෙනවා. විශේෂයෙන් මතක් කරන්න ඕන අද රටක් හැටියට ගත්තහම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් එක්ක අපි ගිවිසුමකට එළඹුණාට වඩා විශේෂයෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ මාර්ගෝපදේශකයත්වයන් අපි ලබා ගත්තයි කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්කමක් තියෙනවා. අපි දන්නවා හුඟක් තැන්වලදී විශේෂයෙන්ම මේ රට තිබුණ තත්ත්වෙන් මේ තැනකට ගේන්න අවශ්‍ය ක්‍රියාකාරකම් තුළ අපි එක පැත්තකින් විනයගරුක මුල්‍ය ප්‍රතිපත්තියක් රට තුළ නිර්මාණය කරන්න ඕන. ඒ වගේම රටේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් කටයුතු කරනකොට ඔවුන්ගෙන් සාධාරණ විදිහට බදු මුදල් ණය කරගෙන ඒවා ජනතාවට ලැබෙන විදිහට සකස් කරන්න අවශ්‍යයි. මේක සම්පූර්ණයෙන්ම පාර්ලිමේන්තුව කරන්න ඕනේ මේ මුල්‍ය කළමනාකරණය. ඒක අද හරි විදිහට කරන්න පුළුවන් කමක් තිබිලා තියෙනවා. අපි දැක්කා සමහර අවස්ථාවල්වලදී මේ රටේ ඒ ක්‍රියාකාරකම් දිහා බැලුවාම රට දේශපාලන වශයෙන් ස්ථාවර වුණාට පස්සේ මුල්‍යම තත්ත්වයන් පිළිබඳ ස්ථාවර තත්ත්වයකට පත් කරනකොට රජයක් හැටියට නිවැරදි තීන්දුව తీරන ගත්තා. අපි දැක්කා එක වෙලාවක කාබනික පොහොර වගාව වෙනුවෙන් ඒ ගත කරපු වැඩපිළිවෙලත් එක්ක විශේෂයෙන් මේ රටේ ආර්ථිකය කඩාගෙන වැටුණා. ආහාර හිඟයක් ඇති වුණා. අපිට සිද්ධ වුණ විදේශ රටවල වලින් සහ ලාණ එනේ කරන්න මේ තත්ත්වය තේරුම් ගත්ත කෘෂිකර්ම අමාත්‍යාංශය අපේ ඇමැතිතුමා විශේෂයෙන්ම ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි අගමැතිතුමාගේ උපදෙස් පරිදි නිවැරදි තීන්දුව తీරන ගත්තා. අපි ශනිකව පෞගිය මහකන්නෙක්ට අවශ්‍ය පොහොර ටික අපිට අරගෙන එන්න පුළුවන් කමක් තිබුණා. ඒ පොහොර ටික ගොවි ජනතාවට දුන්නාම අක්කර හෙක්ටයාර ලක්ෂ 8ක් ප්‍රමාණයක් වගා කරලා රට සහලින් අද මේ වෙනකොට ස්වයංපෝෂිත වෙලා තියෙනවා. මේ දේ කරන්න අපිට හැකියාවක් තිබුණේ ස්ථාවර රජයක් මේ රට තුළ පවත්වාගෙන යන්න කටයුතු කරන්න හැකියාවක් තිබිච්ච හින්දා අද සහලින් ස්වයංපෝෂිත වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, අද ඉන්ධන අර්බුදයක් තිබිච්ච වෙලාවක ඉන්ධන බෙදා හැරීමේ ක්‍රමවේදය අපේ බලශක්ති ඇමතිතුමා විසින් ඒකට අවශ්‍ය ක්‍රමවේදයක් හදලා රට ඒ ආර්ථික අර්බුදයේ මුල්‍ය හිගතාවයත් එක්ක අපිට හම්බෙන ඉන්ධන ටික හරි විදිහට බෙදා හරින වැඩපිළිවෙලකට ගෙන යන්න අපිට පුළුවන් කමක් තිබුණා. ඒ හින්දා අද මේ වන විට ඉන්ධන පොලිම් නැහැ. ඒ වගේම අනවශ්‍ය විදිහට ඉන්ධන භාවිතා කරන්නෙත් නැහැ. අපි ඉන්ධන නැවුව ඇවිල්ලා සල්ලි ගෙවා ගන්න බැරුව අද මහ මුහුදේ තියන්නෙත් නැහැ. අද මේ වගේ තත්වයකට පත් කරන්න අපිට පුළුවන් කමක් තිබුණේ කොහොමද? මේ ස්ථාවර ආණ්ඩුවක් හදාපු හින්දා. ඒ විතරක් නෙවෙයි, අපි දැක්කා පැය 4-5 විදුලිය නැති විසන්ධිකරණ තත්ත්වය කරුලේට රටක් ආපවේක හරිතනකට ගේන්න පුළුවන්කමක් තිබුණේ මේ ක්‍රමවේදය තුළ රජයේ ප්‍රතිපත්ති මේ තීන්දුව ගත්ත හින්දා. එවන් පසුබිමක් තුළ විශේෂයෙන් අපි මතක් කරන්න ඕන, අද රටක් හැටියට ගත්තාම මේ වගේ තැනකට නිර්මාණය කළ තියෙන වෙලාවක අද පාස් ඉස්කෝලේ උසස් පෙළ විභාගයට ලියාපු දරුවන්ගේ ප්‍රශ්න පත්‍ර ටික බලාගන්න හැකියාවක් නැහැ. ඇයි? මේ බදු පිළිබඳ කාරණාව මේ දැක්ක IMF යෝජනාවලිය තුළ පැහැදිලි කරලා දීලා තියෙනවා. මේ රටේ ජනතාවට පහසුකම් සපයනකොට ඍජු බදු සහ වක්‍ර බදු පිළිබඳව තක්සේරු කරලා ඒකට ප්‍රතිශතයක් කෙරෙහිද ඒක අය කරගෙන මේ මාර්ගෝපදේශකත්වයක් දීලා තියෙනවා. ඒ අනුව ගත්තහම රුපියල් ලක්ෂයට වඩා වැටුප් ලැබෙන උදවියන්ගෙන් බදු මුදලක් අය කරගන්න, ඒ වගේම ලබන ආදායමට සරිලන විදියට රජයට බද්දා ගෙවන තැනකට අරගෙන වෙලා තියෙනවා. අද හුඟක් අය වෘත්තිවල නිරත වෙලා ඉන්න වෘත්තිකයෝ මේ වෙනුවෙන් විරුද්ධව පෙනී හිටිනවා. අපිට මේකට කරන්න දෙයක් නැහැ. IMF යෝජනාවලිය අනුව රට සම්බන්ධ දේශයක බඩ පත් කරනකොට යමක් කමක් තියන අයගෙන් බදු මුදලක් රජය අය කරගෙන අනිකුත් ජනතාවත් එක්ක ඔවුන්ගේ සුභසිද්ධි වෙනින් භාවිතා කරන්න මාර්ගෝපදේශකත්වයක් දීලද. මෙන්න මේ වගේ වෙලාවක මේ පාසල් සිසුන් ඇපේට තියාගෙන මේ කරන ක්‍රියාකාරකම් මම විශ්වාස කරනවා රටට ගැලපෙන්නේ නැහැ. සමහර තැන්වල අපි දැකලා තියෙනවා ලෙඩ්ඩුන් ඇපේට තියලා තමන්ගේ වෘත්ති අයිතිවාසිකම් ඉල්ලා ගන්න කටයුතු කරනවා. හැබැයි මේ පාර්ශ්ව දෙකම මේ රටේ ඉදිරි ක්‍රියාකාරකම් පිළිබඳව ගත්තාම ඔවුන්ගේ මානසික මට්ටම මේ වෘත්තිකයින් නැවත වතාවක් රටට ගැලපෙන විදිහට සකස් කරගන්න ඕනේ කියන කාරණාවත් ලෝකෙ දියුණු වෙච්ච රටවල්වල ඒ වෘත්තිකයෝ ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල පිළිබඳව විශේෂයෙන් ඒ රටවල්වල වෘත්තිකයෝ ගෙවන බදු ප්‍රමාණයත් එක්ක සාපේක්ෂව සැලකිලට ගත්තොත් මම විශ්වාස කරනවා අපිට මානසික වෙනසක් ඔවුන්ට ඇති කරගන්න අවශ්‍ය මාර්ගෝපදේශයක් ඒ තුළින් දෙයි කියලා. සේවන් කාරණාවත් එක්ක ගත්තාම IMF යෝජනාවලිය තුළ මේ රටේ සාධාරණ බදු ප්‍රතිපත්තියක් ඇති කරන වැඩපිළිවෙලකට යොමු වෙලා තියෙනවා. අපිට මේක අත්දැකීමෙන් තියෙනවා. පෞගේ කාලේ මේ රටේ බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරාපුවාම විශාල බදු සහන ප්‍රමාණයක් දුන්නාම රාජ්‍ය ආදායම විශාල වශයෙන් අඩු වුණා. එහි ප්‍රතිඵල රටක් හැටියට අයහපත් විදිහට භුක්ති විඳින්න අපිට සිද්ධ වුණා. ඒ හින්දා අපිට ඒ කාරණාවල් නිවැරදි කරගැනීමේ වගකීමක් අපිට තියෙනවා. ඒ කාරණාවත් එක්ක ගත්තාම විශේෂයෙන් මතක් කරන්න ඕනේ මේ ගත්ත තීන්දුව තීරණත් එක්ක ගනිද්දී මේ මෑත භාගයේදී මහජනතාවගේ ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව අපිට තක්සේරු කරන්න අවස්ථාවක් තිබුණා. ඒ මොකක්ද? පහුගිය සිංහල අලුත් අවුරුද්ද කලාපේ අපි දැක්කා 19-20 21 වගේ 22 වගේ කාලපරාසයන් තුළ එක පැත්තකින් කොවිඩ් උදර එක පැත්තකින් අරගලය මේ සියලු කාරණාත් එක්ක ඒ සංස්කෘතික අවස්ථාව සමරන්න බැරි වුණා. සිංහලින්දු අලුත් අවුරුද්ද පරිවිදිර සමරන්න බැරි වුණා. නමුත් 2023 අප්‍රේල් මාසේ අපි දැක්කා මිනිස් මහජනතාව ප්‍රජාව ඔක්කොම එකතු වෙලා සංස්කෘතික අංගයන් සමරන්න ඒ වෙනුවෙන් පෙනී හිටපු හැටි ඒ වෙනුවෙන් ගොන්ගේ ආර්ථිකය භාවිතා කරපු හැටි අපි හොඳට දැක්කා. මේ තුල මහජන නියුත්තු හැටියට අපි සෑහීමකටපත් වෙනවා. මේ පහුගිය කාලවකවානු තුල අපි දේශපාලන ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න දායක වෙච්ච උදවිය හැටියට මේ රටේ ජනතාවට ඒ ප්‍රතිපත්තියේ ප්‍රතිලාභ දැන් මේ වන විට ලැබිලා තියෙනවා. මෙවන් පසුබිමක් තුළ අපි මොකක්ද කරන්න ඕන? රටක් හැටියට රට ගොඩ ගන්න ඕන. අපි දන්නවා පැහැදිලිවම IMF යෝජනාවලිය තුළ මේ රටේ මුල්ලිය කරණය කොයි විදිහද පාලනය කරන්න ඕනේ කියලා පැහැදිලි කරලා දීලා තියෙනවා. එක පැත්තකින් අපි ස්වයංපෝෂිත ආර්ථිකයක් පිළිබඳව කතා කරනවා. අනිත් පැත්තෙන් ගත්තාම රටේ කර්මාන්ත ගොඩනගෙන හැටි කතා කරනවා. අනිත් පැත්තෙන් ගත්තාම ජාත්‍යන්තරයත් එක්ක ගනුදෙනු කරන හැටි කියලා දීලා තියෙනවා. අපි දන්නවා පහුගිය කාල පරාසය පුරාම රටේ නිෂ්පාදන ගත්තාම විදේශී රටවල් වලට අපනයනය කරන ඒ දාරිතාවත් එක්ක ගත්තාම ආනයනය කරන ප්‍රමාණය වැඩි වෙලා තිබුණා. අද මේ කාරණාවත් එක්ක රටේ නිෂ්පාදනය වැඩි කරන්න වැඩපිළිවෙල වලට මේ IMF යෝජනාවලිය ඉදිරිපත් කළ තියෙන මාර්ගෝපදේශකත්වයන් මේ සියලු කාරණාත් එක්ක අපි විශ්වාස කරනවා. අපිට හොඳ තැනකට එන්න පුළුවන් වේවි කියන විශ්වාසය අප තුළ තියෙනවා. අද රටක් හැටියට ගත්තාම අපිට අභියෝග රාශියක් තියෙනවා. එකක් රටේ ජාතික නිෂ්පාදනය වැඩි කරන්න ඕන. එක පැත්තකින් අපි විදේශීය විනිමය ඩොලර වලින් අරගෙන ඇවිල්ලා අපිට ගෙවන්න තියෙන ඩොලර් ප්‍රමාණය අපි හොයා ගන්න ඕන. අනිත් පැත්තෙන් රටේ තියෙන රුපියල් වලින් ණය තියෙන ප්‍රමාණය ඒ ගෙවන්න ඒව අපි හොයා ගන්න ඕනේ. මේ වෙනුවෙන් රාජ්‍ය තන්ත්‍රය නිවැරදි
කරන්න
ඊළඟට මුලාසනාරු ගරු මන්ත්‍රීතුමනි, අපි අවුරුදු ගාණක් තිස්සේ මේ දේශ ප්‍රේමීන් හැටියට රටේ ජාතික සම්පත් විකුණනයකට විරුද්ධව කටයුතු කරා. ජාතික සම්පත් කියලා අපි ආරක්ෂා කරන්න කටයුතු කරනකොට එහි වගකීම් දරන උදවිය මේ අපේ මානසිකත්වයෙන් කටයුතු කරාද කියන එක පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. හුඟාක් රාජ්‍ය ආයතන අද පාඩු ලබන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ රාජ්‍ය ආයතන නැවත නඩත්තු කිරීමේ වගකීම මහජනතාවට පවරලා තියෙනවා. අපි දකිනවා අපේ ඇමතිතුමා නිමල් සිරිපාල ඇමතිතුමා කිව්ව අහස යත්තරාවක ගියපු කෙනෙක්වත් නොගියපු අය ඒ වෙනුවෙන් බදු ගෙවනවා. ඒ වෙනුවෙන් බරපැන දරනවා. ආයතන පාඩුවේ. නමුත් ලාංකිකත්වය කියන කාරණාව මානසිකත්වයේ තියාගෙන අපේ ගුවන් සේවය කියලා අපි උදං අනනවා. හැබැයි අපිට ඒක දරන්න බෑ. ඒක සුදු වලියෙක් බවට පරිවර්තන වෙලා තියෙනවා. ඒ වගේ රාජ්‍ය ආයතන ගණනාවක් තිබුණා මේ පාඩු ලබන තැනකට. ඒව නැවත වතාවක් පෞද්ගලීකරණය කරලා හෝ ඒව නැවත මහජනතාවගේ නඩත්තු වෙන එක වළක්වන්න කටයුතු කරන්න ඕනේ. අපි දැක කනිජතෙල් ඇමතිතුමා ඒ පහුගිය ගත්ත තීන්දුව తీරන ඒත් එක්ක අද කනිද සංස්ථාව පාඩු නොලබන මහජනතාවට බරක් නොවන ආයතනයක් බවට පරිවර්තනය කරලා තියෙනවා. විදුලි බල මණ්ඩලය ඒ මහජනතාවට බරක් නොවන ආයතනයක් බවට පත් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරලා තියෙනවා රටේ මහජනතාවට බරක් නොවන විදිහට ඒව කටයුතු කරනවා. වගේම කිසියම් අවස්ථාවක ඒ ආයතන වලින් ප්‍රතිලාභයක් ජනතාවට දෙන්න පුළුවන් කමක් තියෙනවා. ඒ ප්‍රතිලාභය ලබා දෙන්නත් රජයේ ප්‍රතිපත්ති මේ තීන්දුව අරගෙන තියෙනවා. ඉන්ධන බෙදාහැරීම් පිළිබඳව ගත්තාම ඉන්ධන මිල සූත්‍රය භාවිතා කරන්න IMF සංවිධානය උපදෙස් දීලා තියෙනවා. අපිට ඒත් එක්ක රටේ පාරිභෝගික ජනතාව ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි මේ රටේ ජනතාව ඉදිරි ක්‍රියාකාරකම් එක්ක අපිට එකතු කරගන්න පුළුවන්. දැන් විදුලි බිල වැඩි
වෙනවා.
නමුත් ඊළඟට අගෝස්තු වගේ වෙනකොට මේ විදුලි බල මණ්ඩලයේ ප්‍රතිවාදගත ක්‍රීමත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මිල අඩු වෙච්ච බිලක් පාරිභෝගිකයට දෙන්න. ඒ විදිහට ගත්තාම මම විශේෂයෙන් ඔබතුමාගේ කාලේ ඉක්ම යන කටයුතු කරන්නේ නැහැ. පහුගිය කාලේ අප ගත්ත දේශපාලන තීන්දුව 134 දෙනෙක් එකතු වෙලා ගත්ත දේශපාලන ක්‍රියා ඒ වැඩපිළිවෙලත් එක්ක අද මේ රටේ ජනතාවට ප්‍රතිලාභ ලැබින් පවතින වෙලාවක IMF යෝජනාවලියේ මාර්ගෝපදේශකත්වය අරගෙන අපි හරි තැනකට රට ගොඩනගන්න කියන වගකීම බාරගන්න කටයුතු කරනවා කියන එක මතක් කරමින් අවස්ථාව ලබා දුන්න ඔබතුමාට ස්තුතිවන්ත වෙමි. මම කතාව මෙතනින් අවසන් කරනවා.